ලාස්ටික් කියන්නේ අපි එදිනෙදා ජීවිතයේදී නිතරම භාවිත කරන දෙයක්. ඉතින් ඔස්ට්‍රේලියාවේ නම් මේ සඳහා ප්‍රතිචක්‍රීය කරන වැඩසටහන් බොහෝ දුරට ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි බොහෝ පිරිසකුත් හැකි පමණින් මේ ප්ලාස්ටික් වෙනත් කසල වලින් වෙන් කරලා දාල ප්‍රතිචක්‍රීය කරන බඳුන් වලට, එහෙම නැත්නම් අපි කියනවා රීසයිකල් බින්ස් වලට දාන්න පුරුදු වෙලා තිනවා. කොහොම නමුත් මේ හැම ප්ලාස්ටික් වර්ගයක්ම ප්‍රතිචක්‍රීයකරණය කරන්නත් බැහැ. ඉතින් මේ නිසාම අපි අද SBS සිංහල සේවෙන් කතා බහ කරන්න කල්පනා කරේ ඔස්ට්‍රේලියාවේදී ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් හඳුනාගන්නේ කොහොමද කියන කාරණාව සහ අපි බොහෝ දුරට ප්ලාස්ටික් බඳුන්වල දකින මේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ සංකේත මොනවද කියන දේ ගැන. මේ කතා බහට අපත් සමග වික්ටෝරියා ප්‍රාන්තයෙන් සම්බන්ධ වෙලා සිටිනවා ඩීකින් විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාංශයේ පශ්චාත් උපාධි අපේක්ෂිකාවක් මෙන්ම පරිසරවේදිනියක් වන නිපුණි පෙරේරා. අයිබෝන් නිපුණි, සුබදෑසනක්.
අයිබෝන් නිපුණි,
හොඳයි. නිපුණි, දැන් මේ අපි එදිනෙදා ජීවිතයේදී සාමාන්‍යයෙන් භාවිතා කරන මේ ප්ලාස්ටික් වර්ග මොනවද? අපි එතනින් අපේ මේ කතා බහ පටන් ගමු. එහෙමනම්
ඔනිපනෝයා සාකච්ඡා ආරම්භයේදී සඳහන් කරා විදිහටම ප්ලාස්ටික් කියන්නේ අති විශාල පරාසයක විවිධ භාවිතයන් සඳහා යොදා ගන්නා ඉතමයක්. අපි තනි වචනයකින් ප්ලාස්ටික් විදිහට හැඳින්වුවත් ඒ අවශ්‍යතාවයට අනුරූපව යොදා ගන්නා ප්ලාස්ටික් වර්ග වෙනස් වෙනවා. මේ ප්ලාස්ටික් වල රසායනික සංයුතිය ආකෘතිය, කියන්නේ අපි කිව්වොත් කිමිකල් කම්පොසිෂන් ඇන්ඩ් ස්ට්‍රක්චර් කියන මේ ගුණ අනුව අපි ප්ලාස්ටික් කාණ්ඩ කරනවා. නමුත් අපි එදිනෙදා ජීවිතේ භාවිත කරන ප්ලාස්ටික් අපි හැඳින්වුවොත් අපි බොහොම වැඩි වශයෙන් භාවිතා කරන්නේ පොලිඇතිලීන්, පොලිප්‍රොපිලීන්, පොලිවයිනයිල් ක්ලෝරයිඩ්, එහෙමත් නැත්නම් අපි PVC ලෙස හඳුන්වන ප්ලාස්ටික් ගණය, පොලිස්ටයරීන්, PET, එහෙමත් නැත්නම් අපි පොලිඇතිලීන් ටෙරප්තලේට් කියන ගණ කාණ්ඩ කීපය තමයි අපි එදිනෙදා ජීවිතයේ බහුලව පාවිච්චි කරන්නේ.
හොඳයි. අපි දකිනවා මේ ප්ලාස්ටික් වල ප්‍රතිචක්‍රීකරණ ලාංඡනත් එක්ක විවිධ අංක තිබෙනවා. මේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් වල 1-7 දක්වා මේ ආකාරයෙන් සඳහන් කරලා තියෙන මේ අංක වලින් මොකක්ද නිපුණිය අදහස් කරන්නේ?
ඔව් නිපුණ, මුලින්ම සඳහන් කරන්න ඕනේ ප්ලාස්ටික් භාණ්ඩ මත 1-7 දක්වා සඳහන් වෙලා තියෙන අංකය අපි ඒක හඳුන්වන්නේ රෙසින් අයිඩෙන්ටිෆිකේෂන් කෝඩ්. මේ අංකෙන් දැක්වෙන්නේ ප්ලාස්ටික් භාණ්ඩය නිපදවීමට යොදා ගන්නා රෙසින් වර්ගයයි. නමුත් බොහෝ දෙනෙක් වර්ධවා වටහා ගන්න කරුණක් තමයි මේ අංකයේ වටා තිබෙන ඊතල ලකුණු වලින්, ඒ නිරූපණය කරන සලකුණෙන් මේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණය කිරීමට හැකිද නොහැකිද යන්න අඟවන බව. නමුත් අපි බොහොම සරලව ධාරණය කරගන්න ඕන කාරණයක් තමයි මේ ප්ලාස්ටික් අංක තීරණය වෙලා තියෙන්නේ මේ ප්ලාස්ටික් නිපදවලා තියෙන මූලික රෙසින් කාණ්ඩය අනුවයි. අපි දන්නවා අංක 1-7 දක්වා සලකලා බැලුවාම අංක 1 දැක්වෙන්නේ PET ලෙස හඳුන්වන පොලිඇතිලීන් ටෙරප්තලේට් කාණ්ඩය. මේ කාණ්ඩය යටතට අපි පානීය ජල බෝතල්, ආහාර ඇසුරුම්, විවිධ ආලේපන ඇසුරුම් ඇතුළත් වෙනවා. අංක 2 සඳහන් කරන්නේ HDPE, එහෙමත් නැත්නම් High Density Polyethylene, ඝනත්වයෙන් වැඩි Hard Plastic කාණ්ඩය. මේ කාණ්ඩය යටතට කිරි ඇසුරුම්, රෙදි සෝදන සහ වෙනත් රසායනික දියර ඇසුරුම්, අපි එදිනෙදා භාවිතා කරන ලන්ච් බොක්සස්, ස්ප්‍රේ බොටල්, මේ ආදී අයිතමයන් අයත් වෙනවා. අංක 3 පොලිවයිනයිල් ක්ලෝරයිඩ්, එහෙමත් නැත්නම් අපිට වඩා හුරු පුරුදු PVC කාණ්ඩයයි. විවිධ නල පද්ධති සඳහා ප්‍රධානව භාවිතා කරන ප්ලාස්ටික් වර්ග මේ කාණ්ඩයට අයිති වෙනවා. ඊට අමතරව ආහාර සහ විවිධ බීම වර්ග ඇසුරුම් සඳහාත් PVC කාණ්ඩයේ ප්ලාස්ටික් භාවිතා කරනවා. අංක 4 LDPE, හෙවත් low density polyethylene කාණ්ඩය. ඝනත්වෙන් අඩු මෙම කාණ්ඩයේ ප්ලාස්ටික් වලට අපි soft plastic කියලා හඳුන්වනවා. තනි භාවිත ප්ලාස්ටික් බෑග්, ප්ලාස්ටික් ඇසුරුම්, බිලිකොකු, මේ ආදී අපිට සුලභව දකින්න හම්බෙන ප්ලාස්ටික් අයිති වෙන්නේ මෙන්න මේ කාණ්ඩයට. අංක 5 කාණ්ඩය තමයි polypropylene. මෙම කාණ්ඩයේ ප්ලාස්ටික් භාවිත කරලා තමයි අපි මුදල් නෝට්ටු, ඒ වගේම ප්ලාස්ටික් පුටු, ප්ලාස්ටික් මල් පෝච්චි ආදී විවිධ අයිතමයන් නිෂ්පාදනය කරන්නේ. අංක 6 ප්ලාස්ටික් කාණ්ඩය තමයි පොලිස්ටයිරීන්. අපි වඩාත්ම අඳුන්නන ස්ටයිරෝෆෝම්, පර්ස්පෙක්ස් ග්ලාසස් අයිති වෙන්නේ මේ අංක 6 කාණ්ඩය යටතටයි. මම සඳහන් කරපු 1-6 දක්වා කාණ්ඩ 6ට ඇතුළත් නොවන අනිකුත් සියලුම ප්ලාස්ටික් වර්ග අපි අංක 7 කාණ්ඩයට ඇතුළත් කරනවා.
හොඳයි. අපි මේ ප්ලාස්ටික් වල අඩංගු සංකේත සහ අංක සම්බන්ධයෙන් කතා බහ කළා. නිපුණ, දැන් මේ සියලුම අංක වලින් තියෙන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීයකරණ බඳුන් වල දැමීමට හැකියාවක් ඇත්ත වශයෙන්ම අපට තිබෙනවද? ඒ ගැනත් කැමැති ඔබෙන් දැනගන්න ඊළඟට.
මේ ප්ලාස්ටික් කාණ්ඩ යටතේ ප්‍රතිචක්‍රීයකරණ බඳුන් වලට දැමීම සම්බන්ධයෙන් පුංචි පුංචි දෙගිඩියාවල් පවතිනවා. නිපුණ, අපි සඳහන් කළොත් අංක 1 කාණ්ඩයට අයිති වන පෙට් ප්ලාස්ටික් අපිට රීසයිකල් බින්ස් වලට බොහොම සරලව දාන්න පුළුවන්. නමුත් අංක දෙකේ අපි කියන්නේ HDPE ප්ලාස්ටික්. මේ ප්ලාස්ටිකුත් අපි ප්‍රතිචක්තිකරණ බඳුන් වලට දැමීමේ හැකියාව තියෙනවා. නමුත් අපි දැනගන්න ඕන දෙයක් තමයි මේ ප්ලාස්ටික් කාණ්ඩය ප්‍රතිචක්තිකරණය කිරීමට තරමක් අපහසු ප්ලාස්ටික් කාණ්ඩයක්. එම නිසා මේ ප්ලාස්ටික් කාණ්ඩයේ භාවිතය යම් දුරකට අවම කිරීමට හැකි නම් ඒ වඩාත් වැදගත් වෙනවා. අංක තුනේ ප්ලාස්ටික්, එහෙමත් නැත්නම් PVC, මේ කාණ්ඩය ප්‍රතිචක්තිකරණය කිරීමට හැකියාවක් නැහැ. අංක හතරේ කාණ්ඩය අපි දන්නවා සොෆ්ට් ප්ලාස්ටික්, ලෝ ඩෙන්සිටි පොලිඑතිලීන්. මේ කාණ්ඩයේ ප්ලාස්ටික් ප්‍රතිචක්තිකරණය සම්බන්ධයෙන් යම් යම් ගැටලු පවතිනවා. අපි දන්නවා තනි භාවිත ප්ලාස්ටික් අපි භාවිතයෙන් අවම කිරීමට, භාවිතයෙන් තහනම් කිරීමේ විවිධ ක්‍රියාමාර්ග අපේ ඕස්ට්‍රේලියා රාජ්‍ය තුල පවතිනවා. එනිසා මෙම ප්ලාස්ටික් ප්‍රතිචක්තිකරණ බඳුන් වලට දැමීම සම්බන්ධයෙන් විවිධ ප්‍රාන්තවල එකිනෙකට වෙනස් නීති රෙගුලාසි පවතිනවා. ඊළඟට අංක පහේ ප්ලාස්ටික්, පොලිප්‍රොපිලින් ප්ලාස්ටික් ප්‍රතිචක්තිකරණය සම්බන්ධිනුත් විවිධ ප්‍රාන්තවලට ආශ්‍රිතව සහ විවිධ ප්‍රදේශවලට ආශ්‍රිතව නීති රෙගුලාසි තිබෙනවා. යම් ප්‍රදේශයක මෙම ප්ලාස්ටික් ප්‍රතිචක්තිකරණ බඳුන් වලට දැමීමට හැකියාව පැවතුනත් තව ප්‍රදේශවල මෙම ප්ලාස්ටික් ප්‍රතිචක්තිකරණ බඳුන් වලට දැමීමේ හැකියාවක් තියෙන්නේ නැහැ. එම නිසා මෙම ප්ලාස්ටික් භාවිතයේදී අපි දැනගන්න ඕනේ අපි ජීවත් වෙන ප්‍රදේශයට අනුකූලව මෙම ප්ලාස්ටික් බැහැර කිරීමට අපිට ප්‍රතිචක්තිකරණ බඳුන පාවිච්චි කිරීමට හැකියාවක් තියෙනවද නැද්ද යන්න. අංක හයේ ප්ලාස්ටික්, අපි දන්නවා පොලිස්ටයිරීන් කියන කාණ්ඩය අපිට ප්‍රතිචක්තිකරණය කිරීමේ හැකියාවක් පවතින්නේ නැහැ. එම නිසා මෙම ප්ලාස්ටික් කාණ්ඩය අපිට ප්‍රතිචක්තිකරණ බඳුන් තුළට දැමීමේ හැකියාවක් නැහැ.
ඔද අපි බොහෝ පිරිසක් මම කලිනුත් සඳහන් කළා වගේ සාමාන්‍ය කසල වලින් ප්‍රතිචක්‍රීකරණ බඳුන් වලට මේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් ඇසුරුම් වෙන් කිරීම සිදු කරන අපුරුද්දක් වශයෙන්. ඉතින් කොහොම නමුත් අවසාන වශයෙන් නිපුණි දැන් මේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් ඒ වගේම වීදුරු රීසයිකල් බඳුනට දාන්න කලින් අපි අනුගමනය කළ යුතු දේවල් ගැන ඔබට මොන වගේ උපදේශයක්ද දෙන්න පුළුවන්?
නිපුණ ප්‍රතිචක්තිකරණය කියන ක්‍රියාවලිය ඉතාමත්ම මිල අධික ක්‍රියාවලිය. එතකොට අපි ප්ලාස්ටික් වර්ග මේ ප්‍රතිචක්තිකරණ ක්‍රියාවලියේ ඇතුළත් කරනකොට මේ ප්ලාස්ටික් පිරිසිදුව තිබීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපි දන්නවා අපි මේ ප්ලාස්ටික් පාවිච්චි කරන්නේ සමහර විට කෑම ඇසුරුම් වලට, සමහර විට විවිධ බීම වර්ග ඇසුරුම් වලට. අපි මේ ප්ලාස්ටික් ප්‍රතිචක්තිකරණ බඳුනට දැමීමට පෙරාතුව අපිට පුළුවන් මේ ප්ලාස්ටික් හෝදලා පිරිසිදු කරලා ප්‍රතිචක්තිකරණ බඳුනට දාන්න හැකියාවක් තියෙනවනම් ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද පිරිසිදු නැති ප්ලාස්ටික් ප්‍රතිචක්තිකරණයේදී ඒක නිසි ආකාරයට ඒ ක්‍රියාවලිය කරගැනීමට නොහැකි වීමක් තියෙනවා. එම නිසා හරිම වැදගත් දෙයක් තමයි අපි ප්ලාස්ටික් ප්‍රතිචක්තිකරණ බඳුනට දැමීමට පෙරාතුව පිරිසිදු කරලා සෝදා වේලා අපිට ඒ ප්ලාස්ටික් බැහැර කිරීමට හැකියාවක් තිබෙනවා නම් ඒ තමයි අපිට ප්‍රතිචක්තිකරණය සඳහා දායක විය හැකි හොඳම ආකාරය. අවසාන වශයෙන් මම කැමති නිපුණ සඳහන් කරන්න අපි ප්ලාස්ටික් භාවිතා කරනකොට අපි ජීවත්වන ප්‍රදේශය, අපි ජීවත්වන ප්‍රාන්තයට අනුකූලව පවතින නීති රෙගුලාසි මොනවද කියලා හොයලා බලලා ඒ සම්බන්ධව වැඩිදුර අධ්‍යයනය කරන එක වඩාත් වැදගත් වෙනවා. අපිට රජය මගින් ක්‍රියාත්මක කරන ඒ නීති රෙගුලාසි වලට වඩාත් හොඳින් දායක වීම සඳහා.
හොඳයි, ඔස්ට්‍රේලියාවේදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් හඳුනාගන්නේ කොහොමද සහ අපි බොහෝ දුරට ප්ලාස්ටික් බඳුන්වල දකින ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ සංකේත මොනවද කියන දේ ගැන තමයි SBS සිංහල සේවයෙන් අපි කතා බහ කරමින් පසුනේ. මේ සඳහාපත් සමග සම්බන්ධුනේ ඩීකින් විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාංශයේ පශ්චාත් උපාධි අපේක්ෂිකාවක් මෙන්ම පරිසර වේදිනියක් වන නිපුණි පෙරේරා. එවනම් නිපුණි ඔබට සමුදෙනවා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග මේ ආකාරයෙන් අද දවසේදී සම්බන්ධ වෙලා මේ තොරතුරු අපිත් එක්ක විදා හදාගත්තට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝන්.
අයිබෝන් සුබ දවසක්.